ප්‍රේමනාසි දලාතමැතුම වර්තමාට මිනිත්තු 5ක කාලයක් ඇති.
සුතී සභාපතිතුමනි, ඉතාමත් වැදගත් යෝජනාවක් අද දිනේ ඉදිරිපත් වුණා, ස්ථිරත්වයට පත් වුණා. මම හිතන්නේ මම මේලයි සතුටු වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මේ සතියේ අපි පාර්ලිමේන්තුවට පත් වෙලා අවුරුදු 3ක් කියන කාලය ගත කරන අවස්ථාවක්. ඒකදී මට විශේෂයෙන් මතක් වෙනවා කඩුවෙල නගරේ, කඩුවෙල මා ඉපදිච්ච මා ජීවත් වෙන නගරේ ඡන්ද 15,000කට ආසන්න ප්‍රමාණයක් කඩුවෙල ජනතාවට ලබා දුන්නා. ඒ පෞගිය කාලේ මේ කඩුවෙල මහනගර සභාව තුල අපි දැක්කා මේ අදාළ ක්‍රියාවලිය එක බැලුවාම ඉතාමත් දූරදර්ශී ක්‍රියාවලියක් දිගින් දිගටම කඩුවෙල මහනගර සභාව තිබ්බා. විශේෂයෙන් අපි බුද්ධික ජයවිලාල නගරාධිපතිතුමාත් එක්ක අපි සියලුම දෙනා එකට නායකත්වය ලබා දීලා අපිට පුළුවන්කම ලැබුණා ඉඳුල් වලින්, ඉඳුල් ටොන් 10ක් දැම්මහම ගරු නියෝජ්‍ය කතානායකතුමා ඉඳුල් වලින් කිලෝවොට් 50ක් අපේ රටේ සාමාන්‍ය විදුලි ජන ග්‍රිඩ් එකට අපිට එකහු කරන්න පුළුවන්කම ලැබුණා. ඒක සුවිශේෂී දෙයක්. මොකද හේතුව මේ යෝජනාව ගැන කතා කරනකොට සමහර වෙලාවට බොහොමයක් වෙලාවට විවේචන තමයි කතා කරන්නේ. නමුත් මේ සිද්ධ වෙච්ච දෙයක් ගැන තමයි මම මේ අදාළ සභාව දැනුවත් කරන්නේ. ඒ කඩුවෙල ප්‍රදේශයේ අද වෙනකොට අපිට පහුගිය කාලේ මම මතකයි නියෝජ්‍ය කතානායකතුමා මම කඩුවෙල අධිකරණයේ වැඩි කාලයක් වැඩ කරනකොට 2008 තමයි මම නීතිඥයෙක් හැටියට වැඩ කටයුතු ආරම්භ කරන්නේ. ඒ වෙලාවේ විශාල ප්‍රශ්නයක් තිබ්බා කඩුවෙල ප්‍රදේශයේ මේ කැලි කසල කොහෙටද බැහැර කරන්න කියලා. එතකොට හැම වෙලාවෙම තිබ්බේ අපිට සිද්ධ වෙලා තිබ්බේ එදා මිලේනියම් සිටි එකේ ලබාගත් මිලේනියම් සිටි එකේ ඉඩම් ලබා ගත්තාම වෙන් කළ යුතු ඉඩම් රජය වෙනුවෙන් ඉඩම් වෙන් කළ යුතු ඉඩම් ප්‍රමාණය වෙන් කළා තිබ්බේ නැහැ අතුරුගිරියේ. ඒ වෙලාවේ ඒ සඳහා වෙන් කළ යුතු ඉඩම් ප්‍රමාණය හැටියට අපිට කඩුවෙල ප්‍රදේශයේ මාලිගා ගොඩල්ල කියන ප්‍රදේශය තුල අපිට ලැබුණා අක්කර 6ක්. මේ අක්කර 6 තමයි පුළුවන් තරම් කැසල බැහැර කිරීම සිද්ධ කරේ. එතකොට මේ தත්ත්වය තුල පහුගිය කාලේ සිද්ධ කරේ මොකද? මම මේ කතා කරන්නේ මීට අවුරුදු 10කට 12කට ඉස්සෙල්ලා ගේනවා කැලි කසල ඔහේ දානවා, ඊට පස්සේ ගොඩ කරනවා. ඒ ප්‍රදේශයේ පැත්ත බලාති ඉන්න පුළුවන්කමක් තිබෙන්නේ නැහැ. ජනතාවට විශාල ගැටලුවක් තිබ්බා. එතකොට මට මතකයි ගරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට මේ ප්‍රශ්නේ ආවා. කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට මේ ප්‍රශ්නේ ආවට පස්සේ ප්‍රදේශයේ ජනතාවට විශාල ගැටලුවක් තිබ්බා. මේ කැලි කසල ගඳ මේ ගඳත් එක්ක ජීවත් වෙන බැරි ප්‍රශ්නයක් තිබ්බා. විශාල වදුරක් තිබ්බා. ඉතින් මේ සම්බන්ධයෙන් අධිකරණයේ මහජනතාව ගැන හිතලා එක අවස්ථාවක මේ කසල බැහැර කිරීම මේ ඉඩමට නැවැත්තුවා. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි, පසුව පෞගිය 2018 පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරාට පස්සේ අපි බුද්ධික ජයලාල් නගරාධිපතිතුමාත් එක්ක එකතු වෙලා අපි සියලුම දෙනා අපි නායකත්වය ලබා දීලා මේ තියෙන අක්කර 6 අපි ඉතාමත් අනගි තත්ත්වයකට පත් කරා. අද ඔබට අද මං හිතන්නේ පළාත් පාලන ආයතනවල අය ඇවිල්ලා බලලා නරඹලා මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා බලන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මං ඉතින් මං හිතනවා මේ සභාවේ ඉන්න සියලුම බොහොමයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අපි ආරාධනා කරනවා කඩුවෙල ඒ තැනට එන්න ඇවිල්ලා බලන්න. අපි වෙනම වැවක් ඉදි කරලා තියෙනවා. ඒකම එතන ඇවිදින්න පුළුවන් තත්වයක් නිර්මාණය කරලා තියෙනවා.
අපි නිතුවක් කාලයක්
තියෙනවා. කිසිම ගඳක් ගහන්නේ නැහැ, මේ දුර්ගන්ධයක් නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ හිතේ විශේෂත්වය තමයි මේ පරිසර පද්ධති හැදෙනකොට මේ ඉදුල් වෙන් කරලා මේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට අරුම පුදුම දෙයක් සිද්ධ වෙනවා. ඒ මොකද්ද? අපිට බිහි වෙලා තියෙන කොක්කු, මේ කොක්කු සමූහයක් ඉන්නවා. එකම මැස්සෙක්වත් මේ මැස්සෝ ටික ඔක්කොම කන්නේ ඉන කොක්කු ටික. මං කියන්නේ මේ පරිසර පද්ධතියෙන් ගැලපෙන ආකාරය හරියට වැඩක් කරනවා නම් ඉතාමත් අනගීවේ. ඉතින් අද වෙනකොට මේ කඩුවෙල ප්‍රදේශයේ කොහෙවත් කුරු නැහැ. සමහර තැන්වල යම් යම් අඩුපාඩු තියෙනවා. නමුත් මේ කුරු ටික අපිට ප්‍රශ්නයක් නෙමෙයි. අපි මේ අංගණය තුල විශාල වශයෙන් ආදායමක් ලබන තත්ත්වයකද නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා මං හිතනවා, මං ආරාධනා කරනවා මේක පොඩි තැනකින් ඕන තැනක ආරම්භ කරලා අපිට යන්න පුළුවන්. අදටත් කිලෝවොට් 50ක් අපිට උත්පාදනය කරනවා. ගරු දිරේෂ් කුලවර්ධන අග්‍රාමාත්‍යතුමාත් තමයි මේ අවස්ථාව මේ ජාතික පද්ධතියේ මේ විදුලිය එක්කිරීමේ අවස්ථාවට පෞගිය දිනයක එකතු වුණේ. ඉතින් මේකම මං අවස්ථාවක් කරගන්නවා කඩුවෙල ප්‍රදේශයේ ජීවත් වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඒ අවස්ථාව සඳහා දායකත්ව දීපු බුද්ධික ජයවිලාල් නගරාධිපතිතුමාට සහ සියලුම පක්ෂ විපක්ෂ බේදකින් තොරව ඒ වෙලාවේ සහායක දුන්න සියලුම කඩුවෙල මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන්ට ස්තුතිවන්ත වෙනවා සහ මේ රිල්ලාරි ස්තුතිවන්ත වෙනවා මේ වන් වැඩ පිළිලක් අපිට දියත් කරන්න ලැබීම සම්බන්ධයෙන්
ස්තුතිවන්ත ස්තුතියි ඉසුරු දඩංගොඩ ගරු මන්ත්‍රීතුමා මිනිත්තු 5ක කාලයක් තියෙනවා
ගරු මුලස්නාඩු නියෝජ්‍ය කතානායකතුමනි ඉතාම කෙටියෙන් උනත් මේ සම්බන්ධයෙන් අදහස් කීපයක් දක්වන්නට අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිය පළ කරනවා විශේෂයෙන්ම කසල සම්බන්ධයෙන් සහ පළාත් පාලන ආයතන මගින් සිදුවන කසල කළමනාකරණය ගැන අපි රටක් විදිහට දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා කරපු බව අපි සියලු දෙනාම දන්නවා විශේෂයෙන්ම මේ කසල එකතු කිරීම වගේම පළාත් පාලන ආයතනයෙහි සේවකයන් මගින්ම මෙය සිදු කිරීම සඳහා තමයි අද මේ යෝජනාව ඉදිරිපත් වෙන්නේ ඉතින් මේ සඳහා අපි විශ්වාස කරනවා අදාළ පළාත් පාලන ආයතනයන් වෙත නියමිත ප්‍රමාණයට අවශ්‍ය සේවකයන් සිටීම ප්‍රධාන වශයෙන්ම වැදගත්. අපි දන්නවා මේක විවිධ දිනවල ජනතාවගේ අපි දන්නවා පොලිතින් එක දවසක ඉඳුල් තව දවසක මේ විදිහට නියමිත දිනට මේ එකතු කිරීම කටයුතු සිදු කිරීම වගේම කර්මාන්ත වලින් වෙළඳ ව්‍යාපාර ස්ථාන වලින් නාගරිකව මේ නගර පිරිසිදුව තබා ගැනීම සඳහාත් මේ ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ මේ ක්‍රියාත්මක කිරීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම මේ කසල එකතු කරනා වගේම මේ එකතු වන කසල සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් රටක් විදිහට සරසමක් ඇතුව තිබීමත් වැදගත්. ඇතැම් අවස්ථාවල අපි දකිනවා පොලිතින් ඇතුළු මේ ප්‍රතිචක්‍රීකරණය සඳහා එහෙම නැත්නම් කොම්පෝස්ට් නිපදවීම ඇතුළු මේ කරුණු සඳහා භාවිතා කළ නොහැකි යම් ද්‍රව්‍යන් තියෙනම් ඒවා වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග කුමක්ද කියන කාරණය ගැනත් ඇතැම් අවස්ථාවල ගැටලු මතුවෙනවා. උදාහරණයක් විදිහට මා නියෝජනය කරන බද්දගම ආසනය ගත්තත් බද්දගම ප්‍රාදේශ සභාවෙත් ෆීල්ඩ් එකේ කසල එකතු කරන්න සේවකයන් සිව් දෙනෙක් වගේ ඒ වගේම කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා ඒ ස්ථානෙත් හතර දෙනෙක් වගේ සේවය කරනවා. ප්‍රධාන බද්දගම් වඳුරම නගර දෙක ආශ්‍රිතව මේ කටයුතු සිදු වුණත් ඇතැම් අවස්ථාවල එකතු වන පොලිතින් ඇතුළු මේ නොදිරන ද්‍රව්‍ය සඳහා කළ යුතු පිළියම් පිළිබඳව පැහැදිලිතාවයක් ඇතැම් අවස්ථාවල අපිට ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඒවයින් පත්වන අපහසුතාවයන් තියෙනවා. ඒ වගේම මේ වරිපනම් සීමා පුළුල් බල ප්‍රදේශයන් තුළ ප්‍රධාන වශයෙන්ම අපි දන්නා මේ අවශ්‍ය ප්‍රමාණයට සේවකයන් සිටීමත් ඉතාමත්ම වැදගත්. මහනගර සභා නගර සභා ඇතුළු මේ එකතු වන කසල ප්‍රමාණය විශාල ප්‍රමාණයක් මේ බල ප්‍රදේශවල එකතු වෙන නිසා අපි ජනතාව බලාපොරොත්තු වන සේවාව ලබා දීමත් මං හිතන්නේ මේ හා සමානවම වැදගත්. මගේ මතකයේ නිවැරදි නම් ටොන් 7000ක් පමණ කසල ප්‍රමාණයක් දිනකට අපේ රට එකතු වෙනවා. 150ක් 60ක් මේ බස්නාහිර පළාත තුළ. ඉතින් මේ ප්‍රමාණය දීර්ඝ කාලීනව අපි රටක් විදියට කළමනාකරණය කරමින් රටේ පරිසර පද්ධතියත් ආරක්ෂා කරගනිමින් කටයුතු කරන්නේ කොයි ආකාරයෙන්ද කියන ගැන කටයුතු මම හිතන්නේ අපි සිතා බැලීම ඉතාමත්ම වැදගත්. අපි දන්නවා මේ ක්‍රමවේදයන් අරගෙන බැලුවාම සාම්ප්‍රදායික අපි දන්නවා රීසයිකලින් එහෙම නැත්නම් ප්‍රතිචක්‍රීකරණය සඳහා මේ කසල භාවිතා කරලා යම් ද්‍රව්‍යයක් යම් දෙයක් නිපදවන්න හැකි නම් ඒ නිපදවීම සඳහා ඒ වගේම මෙතන සඳහන් වන විදිහට කොම්පෝස්ටිං එහෙම නැත්නම් කොම්පෝස්ට් විදිහට වගාවන් සඳහා අවශ්‍ය පොහොර නිෂ්පාදනය සඳහා එතනින් එහාට ගියාම ලෑන්ඩ් ෆිල්ස් එහෙම නැත්නම් වේස්ට් ටු එනර්ජි එහෙම නැත්නම් මේ කසල බලශක්ති ප්‍රබවයක් විදිහට භාවිත කරලා ඒ වායුවන් ඇතුළු මේ බලශක්තියින් නිපදවීම සඳහා වගේම ඉන්සරේෂන් එහෙම නැත්නම් මේ අධික තාපයෙන් මේ කසල දහනය කරලා මේ ප්‍රමාණාත්මකව මේ අඩු කරලා එයිනුත් යම් බලශක්තියක් ඉපදවීම ඇතුළු මේ කරුණු ගැන අපි දන්නවා ප්‍රධාන වශයෙන් මේ කසල ආශ්‍රිතව සිදු කරන්න පුළුවන් ප්‍රතිචක්‍රීකරණය ඇතුළු මේ කරුණු ගැන. ඉතින් මේන් අපේ රටට ගැලපෙන වගේම අදාළ බල ප්‍රදේශයන්ට ගැලපෙන ක්‍රමවේදයන් හඳුනා ගැනීම වගේම පරිසරයට ගැලපෙන ක්‍රමවේදයන් හඳුනා ගනිමින් පරිසර දූෂණය තවම වෙන විදිහට මේ කසල කළමනාකරණය තුරින් රට සහ අදාළ පළාත් පාලන ආයතනයන් වලට වැඩදායී වන වැඩපිළිවෙලක් දීර්ඝ කාලීනව ක්‍රියාත්මක කිරීමත් වැදගත් කියන ඒ කාරණේත් මේ අවස්ථාව සිහිපත් කරමින් කෙටි වේලාවක් කුමාරිත ලබා දීම ගැන ඔබතුමාට මගේ ස්තුතිය පළ කරමින් මගේ අදහස් දක්වමින් මම අවසන් කරමි.
පවන්සිතේ ගරු මන්තම ඊළඟට ගරු යානක වක්කුම්බර අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ චමින්ද විජේසිංහ මන්තුමා ගෙනාපු කාලවිච්ඡේද යෝජනාව ගෙනාපු පිළිබඳව එතුමාට ස්තුතියන්ත වෙනවා. එතුමාගේ යෝජනාවේ තියෙන පළාත් පාලන ආයතන කසල බැහැර කිරීම ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන බොහොමයක්ම වර්තමානයේ වන විට කසල බැහැර කිරීමේ වගකීම පෞද්ගලික සමාගම් වෙත බාර දීම හේතුවෙන් බදුගෙන ජනතාවගේ විශාල මුදලක් අදාළ සමාගම් වෙත විහෙරත් වන හේයින් එම කාර්යය අදාළ පළාත් පාලන ආයතනයේ සේවකයන් යොදවා සිදු කිරීමට අවශ්‍ය පියවර රජය විසින් ගනු ලැබිය යුතුයයි පාර්ලිමේන්තුව යෝජනා කරමි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පළාත් පාලන ආයතන 341න් 333කම කසල බැහැර කරන්නේ, ඒ සියල්ලම කරන්නේ පළාත් පාලන ආයතනයේ ඉන්න සේවකයෝ විසින්. එකෙන් තුනක් පෞද්ගලික අංශයට දීලා තියෙනවා. ඒ පෞද්ගලික අංශයට දීලා තියෙන්නේ කොළඹ මහනගර සභාව, ඒ වගේම මහර ප්‍රාදේශ සභාව, සී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව. කොළඹ මහනගර සභාව කියන්නේ ලංකාවේ වැඩිම කසල ප්‍රමාණයක් බැහැර කරන්න තියෙන තැන. ඒකේ සාමාන්‍ය මාසිකව නොදිරන හා මිශ්‍ර බැලුවොත් එහෙම කසල මෙට්‍රික් ටොන් 7469ක් එකතු වෙනවා මාසෙකට. ඒක විශාල ප්‍රමාණයක්. ඒක නිසා මේ නගර සභාවල් ඒ අයට පහසුවත් ඒකම මේ කටයුතු කරගන්න අවශ්‍ය කරන සේවකයන් බඳවා ගන්න තියෙන ප්‍රශ්නෙත් නිසා, වැඩි මුදලක් ගන්න නිසා කොළඹ මහනගර සභාව විතරක් ගරු මන්තුමනි මිලියන 215ක් වැය කරනවා මේ කටයුතු සඳහා. එතකොට විශාල මුදලක් තමයි. හැබැයි ලංකාවෙම එන ලක්ෂ ගාණක් සෙනගෙන්නේ කොළඹට. කොළඹ මහනගර සභාව තමයි මේ කසල ටික කළමනාකරණය කරලා මේ කටයුතු විශාල ප්‍රමාණයක් කරන්නේ. ඒක නිසා විශාල මුදලක් වැය කරලා මේ කටයුතු කරනවා. දැන් ගොඩක් අය මේ කසල ගෙනල් දානවා කියලා බනිනවා. මං ඉන්නේ විජේරාමේ ගේ ගාව තමයි කොළඹ මහනගර සභාවේ කසල එතන ගහලා ඉතින් හවසට ඒවා තෝරලා එතනින් අරන් යනවා. ඉතින් මටත් බැරියයි මම රාජ්‍ය ඇමතිවරයාට මෙතෙන්ට ගෙන්න එපා කියන්න. ඉතින් ගොඩක් අය මේ වැඩේ කිව්වට කසල ගිහින් දාන්න හැදුවම කිසි කෙනෙක් දෙන්නේ නැහැ. උද්යෝසර කරනවා. හැබැයි අපේ සේවකයෝ බොහොම අමාරුවෙන් මේ කටයුත්ත කරනවා. සේවකයන් බඳවා ගන්න දැන් තියෙන ප්‍රශ්නෙත් නිසාත්, ඒ වගේම ලාභදායි ක්‍රමයක් නිසාත් යම් යම් ආයතන ඒ අය දැන් මේ කසල බැහැර කිරීම පෞද්ගලික අංශෙත් එක්ක මේ කටයුත්ත කරනවා. මේට අමතරව තව හතක ඒ කසල වැඩිපුර එකතු කරන්න වෙන අවස්ථාවලදී පෞද්ගලික අංශෙත් එක්ක මේ කටයුත්ත කරනවා. අපේ මන්තුමාගේ යෝජනාවේ තව තියෙන දෙයක් තමයි අපි මේකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ. විශාල ප්‍රමාණයක් පහුගිය කාලේ කොම්පෝස්ට් හදලා වික්කා. මිනිස්සු ඒවා ගත්තා. අද මේකට ලොකු ප්‍රශ්නයක් ආව පහුගිය කාලේ. මේ ප්‍රාදේශ සභාවල හදපුවත් විකුණ ගන්න බැරි වුණා. මොකද මිනිස්සු මේක එපා කියන්න පටන් ගත්ත අර ඕගනික් වගාවට ගිහිල්ලා මේ හොඳට තිබිච්ච ගන්න නැති වුණා. දැබුතුමා දන්නා බලංගොඩ නගර සභාවේ මේක හොඳටම කරා. ඒ වගේ ගොඩාක් ආයතනවල කරා. ඉතින් දැන් අපි පළාත් පාලන ආයතනවලින් ඇහුවහම එයා කියන්නේ හදපුව විකුණ ගන්න බැරුව තියෙනවා කියලා. ඒකම විශේෂයෙන් බදුල්ලේ. බදුල්ලට අපි කොයිකා කියන කොරියන් ආධාරයක් ඇතුළේ ලබන අවුරුද්දේ ප්‍රශ්න විසඳන්න බදුල්ලට සහ වවුනියාවට. ඒ ආපු ආධාරෙන් අපි වවුනියාවටත් බදුල්ලටත් තමයි ඒක ලබලා දෙන්නේ. අර ඔබතුමා කියන මේ ප්‍රදේශයේ ගැටලු ප්‍රශ්න විසඳන්න. ඒ වගේම සංචාරකයන් වැඩිම එන නගරාසිතව අපට ඩොලර් මිලියන 10ක් හම්බ වෙනවා. අපි ඒකත් එකක් මගේ දිස්ත්‍රික්කයේ බලංගොඩටත්, ඒ වගේම අපේ රටේ සංචාරකයන් වැඩියෙන් එන ඇල්ල, ඒ වගේ ප්‍රදේශවල කසල කළමනාකරණය සඳහා මේ වෙනකොටත් ඒ අවශ්‍ය කටයුතු කරනවා. අපි ලබන අවුරුද්දේ ඒ වැඩ පිළිවෙලත් කරනවා. ඊට අමතරව මේ වෙනකොට මහා පරිමාණේ කවසියා කියලා හිතන් මහා පරිමාණේ කසල එකතු කරලා මේවා ප්‍රතික්‍රියාකරණය කරන්න වැඩ පිළිවෙලක් හදලා තව එකයි තියෙන්නේ ගාල් එක විතරක් ආරම්භ කරන්න. ඒ හදපුයන් ගොඩක් ඒවා ප්‍රයෝජනෙට ගන්නෙ නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි මහා පරිමාණයක හදලා දුන්නම් කසල ගේන්නේ නෑ. එතකොට වෙන්නේ ඒක පවත්වාගෙන යන්න අමාරු වෙනවා. දැන් මම කියලා තියෙන්නේ ඒ ආයතන වලට මේ මහා පරිමාණයව දුන්නට එකතු කරගෙන ගේන්නේ නැත්නම් අපි පුංචි ප්‍රමාණයව දීලා හරි මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ කියලා. ගොඩක් තැන් වලට වෙලා තියෙන්නේ දාන්න තැනක් නෑ, දෙන්නේ නෑ. මගේ ආසනේ බැලුවොත් කලවානේ අයගමයි දෙකටම දාන්න තැනක් දෙන්නේ නෑ. දැන් බොහොම අමාරුවෙන් එක තැනක් හොයාගෙන අපි කසල ටික ගිහින් බැහැර කරනවා. දැන් එතනටත් දාන්න දෙන්නේ නෑ. ඉතින් ගොඩක් අය බලන්නේ තමන්ගේ කුණු ටික පාරට දාන්න හොඳයි. හැබැයි අපි කොතැනට හරි ගිහිල්ලා මේක වෙන් කළා හදන්න ගියාම උද්යෝසනයක් පවත්වනවා. ඉතින් ඒක දැන් ඔබතුමාගේ යෝජනාවත් එක්ක
අපි ඒ බලන්නේ මේක රටේ සම්පතක් කරගන්න. ගොඩක් රටවල් වල මේක සම්පතක් කරගෙන තියෙනවා. ඉතින් අපි බලන්නේ දැන් ප්ලාස්ටික් එකතු කරන්න ගොඩක් අය ඉන්නවා. අපි දැන් ඒගොල්ලන්ට දෙනවා. මේවා තියෙන යකඩ ටික වෙනම දෙනවා. කාඩ්බෝඩ් ටික දෙනවා. මේ හැම එකක්ම දීලා ලොකු ආදායමකුත් සෑම පළාත් පාලන ආයතනයකටම ගන්න පුළුවන්. දැන් අද උදේ බස්නාහිර පළාතේ සියලුම පළාත් පාලන ආයතනවල ලේකම්තුමල්ලා ඒ වගේ කොමසාරිස්තුමල්ලා ගෙනහල්ලා අද දවසේ නම් අපි වැඩමුළුවක් කරනවා දවස් 3ක්. ඒ වගේම ලංකාවේ සියලුම පළාත් පාලන ආයතනවල ඒ ප්‍රධානින් ගෙනහල්ලා අපි ලේකම්වරු කොමසාරිස්වරු ගෙනහල්ලා දින 3ක අපි වැඩමුළුවක් කරනවා. මම මේ වැඩමුළුවට උදේ ගිහින් කිව්වේ අපි තමයි මේ රටේ මිනිස්සුන්ට හොඳින් පාරේ යන්න පුළුවන් වෙන්න තමන්ගේ ගෙදර තියෙන කසල ටික ගෙනහල්ලා මේ සියල්ලම කරන්න පළාත් පාලන ආයතනේ. ඒසහා ඒකට මුල් තැන දීලා කටයුතු කරන්න. ඒකෙන් කරන්න පුළුවන් උපරිම ප්‍රයෝජනයක් ඒ සභාව ගන්න. අපි බැලුවොත් එහෙම විශාල මුදලක් රජේ වැය කරනවා. ඒ වැය කරන මුදල නැවත වරක් හොයාගන්න ආදායම් උත්පාදනය කරන වැඩසටහනක් හැටියට මේක ක්‍රියාත්මක කරන්න කියලා. දැන් ගරු මන්තුමනේ අපි අර ආරන්දුන ලොකු ට්‍රක් නැත. ගොඩක් තැන්වල නිකන් තියා ඉන්නවා. ළඟදි මට හම්බුණා එකක්. මම ඒක අරගෙන වෙන දැනකට දුන්නා. මම අපේ අමාත්‍යංශයට කිව්වා නිකන් තියන්න එපා, තියෙන ටික ගෙනල්ලා අවශ්‍ය කරන ඒගොල්ලන්ට දෙන්න කියලා. ගොඩක් පළාත් පාලන ආයතන වලට සම්පත් තියාගෙන නිකන් ඉන්නවා. එතකොට පළක් විදිහට තමන්ගේ හිතවත්යන් වලට දීපු සම්පතුත් තියෙන වැඩක් නැතුව. ඒව මම අරගෙන අවශ්‍ය තැනට ලබලා දෙන්න කටයුතු කරනවා. දැන් ළඟදී එකක් හම්බුණා. මම රත්නපුර දිස්ත්‍රික්කයට මේක දුන්නේ අවශ්‍ය කරන එකක් තිබුණා. අපේ අරුන්දික ඇමතුමාගේ ඒ ප්‍රදේශේ අපි ඒකට දෙන්න කිව්වා. ඉතින් අපි දැන් බලනවා තමුන් ආංශලා තියෙනවා. කොහේරි ප්‍රාදේශ සභාවක. එහෙම නැත්නම් නගර සභාවක. වැඩක් ගන්න නැති මේ වගේ යන්ත්‍ර සූත්‍ර තියෙනවා නම් කියන්න අපි ඒව අවශ්‍ය කරන තැනට ලබලා දෙනවා. එකම
නිතු දෙක කාලයක් තිබෙනවා.
ප්‍රශ්නයක් තියෙනවා හැමතැනම ඉඩමක් ගන්න ගියාම අපට ඉඩමක් ගන්න ඕන ගෙවල් නැති ප්‍රදේශයක. ඒක නිසා එහෙම ගැටලු ගොඩක් තියෙනවා. අපි ඒ කොහොම වුණත් මේ ප්‍රශ්නේ අද වෙනකොට මේ ඕනම කෙනෙක් දන්නවා මැයි දිනේ දවසේ වුණත් සියලුම කම්කරුවන්ගේ කම්කරු දිනේ වුණත් පළාත් පාලන ආයතනයේ සේවකයා තමයි එදා දවසේ ඒ ප්‍රශ්න විසඳන්න කටයුතු ගන්න. කොළඹ නගරේ අපේ කොළඹ නගර සභාව, එහෙම නැත්නම් කෝට්ටේ නගර සභාව, ඒ ප්‍රදේශ තමයි වැඩිහරියක් එන්නේ. එදා හවස වෙනකොටත් ඒක පිරිසුදුව පවත්වා ගන්න ඒ අය කටයුතු කරනවා. ඒ නිසා මේ යෝජනාව ගෙනාපු එක ගැන ඔබතුමාට ස්තුතියන්ත වෙනවා. අපි ලබන අවුරුද්දේ මේ සම්බන්ධව වෙනම වැඩපිළිවෙලක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කසල ප්‍රශ්නේ ඒ ප්‍රාදේශ සභාවේ තාමත් ආදායමක් හැටියට යොදව ගන්න නැත්නම් අපි උදව් කළා හරි ආදායමක් හැටියට ඒ කටයුත්ත කරන්න. ඒ නිසා විශේෂයෙන්ම ජනාධිපතිතුමාත් මේ විශේෂ බාර ඇමතිවරයා හැටියට අගමැතිතුමා හැමදාම අපේ රැස්වීමත් තිබ්බ ගමන්ම මේ ප්‍රශ්න කතා කරලා ඒ අවශ්‍ය කරන කටයුතු කරනවා. එසේ ඔබතුමාගේ ඔබතුමාලා අද මේ යෝජනාව ගැහැලා කතා කරපු සියලු දෙනාගෙම ඒ දේවල් වලට අහුම්කම් දීලා ඉදිරියේදී අපේ පැත්තෙන් කරන්න පුළුවන් අමාත්‍යංශයක් හැටින් ඒ කරන්න පුළුවන් සියලුම කටයුතු කරනවා කියමින් නැවතත් ඔබතුමාට ස්තුතියන්ත වෙමින් මා දිනා ස්තුතියි.
කරු චමින්ද විජේසිරි මහත්මයා අදහස් දැක්වීමට.
ඇත්තටම කරු ඇමතුමනේ ප්‍රමාද වෙලා හරි ඇවිල්ලා ඔබතුමා මේ කාලීන ප්‍රශ්නයේ සහ විසඳිය යුතු වැඩපිළිවෙල ඉතා අවබෝධයෙන් කටයුතු කරන බව පෙනී යනවා. වෛකරු ඇමතුමනේ මේ වගේ යෝජනා ගණනාවක් ඉතිහාසයේ ඉඳන් බැලුවම යෝජනා වෙන්නේ නැති. නමුත් ක්‍රියාත්මක වෙලා නැහැ, කතාබහ වෙලා තිබෙනවා, එන්සාඩ් ගත වෙලා තිබෙනවා. මම විශ්වාස කරන්නේ නැහැ එවැනි දියක් මේ යෝජනාවට වේවි කියලා. ඔබතුමත් තරුණ ඇමතිවරයෙක් හැටියට නිරන්තරයෙන් හොයලා බලලා ඔබ කිව්ව විදිහටම මේ කතා කරපු මන්ත්‍රීවරු යෝජනා කරපු විදිහට ඉදිරියේදී ඒක ක්‍රියාත්මක වෙයි කියන කාරණේ පිළිබඳව මතක් කරමින් විශේෂයෙන්ම මම මුලින්ම ස්තුතිවන්ත වෙන්නට ඕනේ මේ යෝජනාව ස්ථිර කරන්න. විශේෂයෙන් පාර්ලිමේන්තුව තුළ වැඩි වාර ගාන පෞද්ගලික මන්ත්‍රී යෝජනාත් විනත් කාර්යභාරයන් සියල්ල කටයුතු කරන අපේ බුද්ධික පතිරණ ගරු මන්ත්‍රීතුමා එතුමා විශේෂයෙන්ම අපිට මඟ පෙන්වමින් මේ කාරණා ක්‍රියාත්මක කිරීම සඳහාත් විශේෂයෙන්ම දැනුවත් කිරීම කරලා තිබෙනවා. ඒ වගේම එතුමාගේ ඒ මැදිහත් වීම හරහා අද ඒක ස්ථිර වෙන කටයුතු කරා බුද්ධික පතිරණ මැතිතුමා. ඒ වගේම මා ඉදිරිපත් කරපු යෝජනාවට විශේෂයෙන් කතා කරපු අපේ ගරු මන්ත්‍රීතුමාලා පක්ෂ විපක්ෂ ඒ සියලු දෙනා දකිනවා ඔබතුමා කිව්වා වගේ මේ කැලිකසර කියන්නේ අපේ සම්පතක්. ඒ සම්පත මේ රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සම්පතක් හැටියට ප්‍රයෝජන ගන්න පුළුවන් කියනේ යෝජනාව තාමත්ම ගෞරවණීය ඉදිරිපත් කරා. ඒ සීලම කරු මන්ත්‍රීතුමාලට මගේ ස්තුතිය උද කරනවා. ඒ වගේම ගරු ඇමතුමා ඔබතුමා ඒක සාවධානව අසලා සීල මන්ත්‍රීවරුන්ගේ ඒ යෝජනා ක්‍රියාත්මක කරන තැනට කටයුතු කරනවා කියන ඒ පොරොන්දුව ලබා දීම සහාය ක්‍රියාත්මක කිරීමේ වගකීම බාර ගැනීම පිළිබඳවත් අද දිනේ මේ සම්බන්ධ සහභාගී වී තිබෙනවත් මම විශේෂ ස්තුතියක් කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ පාර්ලිමේන්තුවේ වේතදාරි දෙපාර්තමේන්තුවේ අනුබද්ධව කටයුතු කරන විශේෂයෙන්ම සභා ගර්භය තුළ සේවය කරමින් මේ 10 වෙනිදාට විශ්‍රාමයේ යන්න ඉන්න පේස්එම් සමරසේකර මැතිතුමාට විශේෂ ස්තුතියක් කරන්න ඕනි. දීර්ඝ කාලයක් තිස්සේ සභා ගර්භය තුළ මෙවන් කටයුතු සහ සභාවේ කටයුතු වලට ක්‍රියාකාරීව දායකත්වය ලබා දීලා දැන් අවුරුදු 39ක් සේවයේ ලබා දීලා 10 වෙනිදාට විශ්‍රාම ගන්න එතුමාගේ විශ්‍රාම ජීවිතය ස්වෙන් සැපෙන් ඉවත් වෙන අවස්ථාව ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරමි. මම නීලා බොම්බත් පිස්සුතු.
බොම්බත් පිස්සුතු. යෝජනා අංක 1 සභාව එකඟද? යෝජනා අංක 2 ගරු බුද්ධික පතිරණ මැතිතුමා.
ගරු
විනාඩි 10ක කාලයක් තියෙනවා තුමා.
නියෝජ්‍ය කතානායකතුමනි යෝජනා අංක 2 රාවණා රජු පිළිබඳ විධිමත් ගවේෂණයක් සිදු කිරීම. රාවණා රජු පිළිබඳ නිශ්චිත ඉතිහාස තොරතුරු නොමැති වුවද විධිමත් ගවේෂණයක් තුළින් ඔහු පිළිබඳව අප රටේ ආකල්ප නැංවීමටත් රාවණා රජ සතු තිබූ දැනුම රටේ අභිවෘද්ධිය සඳහා යොදා ගැනීමට හා ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සැඟවී ගිය පරිච්ඡේදයක් නිරාවරණය කර ගැනීමටත් හැකිවන පරිදි විද්වත් කමිටුවක් හරහා රාවණා රජු පිළිබඳ ගවේෂණය කළ යුතුයයි මම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ඕඩර් ප්ලීස් කරු ශානික රාජමණික මැතිතුමා මූලාසනයට.
ප්ලීස් කන්ටිනියු. ඒ වගේම තමයි ගරු ඇමතිවරුන්ට මුලසුන මාරුවේදී පොඩ්ඩක් මුලසුනට ගරු කිරීම වැදගත්. කතා කරන්න මන්ත්‍රීතුමා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද ඓතිහාසික දවසක් ශ්‍රී ලංකා ඉතිහාසයේ, ඒ වගේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ. ඒකට හේතුව රාවණා රජු පිළිබඳව ගවේෂණයක් කරන්න කියන මේ කාරණයත් එක්ක අපි සාකච්ඡාවට ගන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව ගවේෂණයක් තව තවත් ගැඹුරින් සිදු කිරීමේ අවශ්‍යතාවය. දැන් සමහරු අහනවා රටේ මෙච්චර ආර්ථික ප්‍රශ්න තියෙනවා, රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්න තියෙනවා, රටේ දේශපාලනය සුපිලිපන් දේශපාලනයක් නැත්නම් දූෂණයෙන් තොර වංචාවෙන් තොර දේශපාලනය පිළිබඳ සංවාදයක් තියෙනවා, මැතිවරණ පැවැත්වීම කඩිනම් කරගත යුතුයි කියන සංවාදයක් තියෙනවා. මේවා මැද්දේ මේ මාතෘකාව මේ මොහොතට ප්‍රායෝගිකද, මේ මාතෘකාව ගන්න මොලේ අමාරුවක් තියෙනවද කියලා අහන අයත් ඉන්නවා. ඉතින් ඒක එහෙම තමයි. ගෙදරක ඔච්චර ගැඹුරු සාරගර්භ මාතෘකාව වුණා නැහැ. ගෙදරක සාමාන්‍ය රෑ 8යි 9 අතර රූපවාහිනී නාලිකාව මොකද්ද බලන්නේ කියලා නෝනායි මහත්තයයි දරුවෝ අතර සංවාදයක් තියෙන එකේ මේ ගැන සංවාදයක් ඇතිවීම අරුමයක් නෙවෙයි. ඉතින් අපි කියන්නේ history repeats again and again කියලා. නැත්තම් ඉතිහාසයේ යලි යලිත් පුනරුත්ථානය යලි යලිත් මැවෙනවා. ඒ යථාර්ථය තමයි අපි තේරුම් ගත යුතු තියෙන්නේ. අපේ පුරෝගාමීන්ගේ අත්දැකීම් වර්තමානයේත් එක්ක මුසු කළා අනාගතයට ගෙන යාමයි අපේ හිස සහ දෙවුර මත පැටවිලා තියෙන වගකීම කියලා මම විශ්වාස කරනවා. අන්නේ ඓතිහාසික වගකීම වෙනුවෙන් මේ ගරු සභාවේ ඉදිරිපත් කරන බොහෝ කාරණා මට අද වගේ මතකයි. 2016 ඔක්තෝබර් 26 ඒක ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයක් ඇහුවා. ඒක හැන්සාඩ් 7 වෙනි කලාපයේ 247 කාණ්ඩේ තීරු අංක 800 සහ 805 අතර තියෙනවා. ඒ 1818 ජනවාරි 10 වෙනිදා රොබර්ට් බවුන්ඩ්‍රික් ආණ්ඩුකාරවරයා නිකුත් කරපු 851 ගැසට් පත්‍රය. ඒ ගැසට් පත්‍රය හරහා මොනරවිල කැපිටිපොල නිලමෙතුමා ඇතුළු 19 දෙනෙක් රාජද්‍රෝහීන් බවට පත් කළා. ඒ 1818 කැරළ සම්බන්ධය. එතකොට මේ රාජද්‍රෝහීන්ව 2016 වෙනකන් රාජද්‍රෝහීන් විදියට තමයි ලේඛනය. අපි කියනවා මොනරවිල කැපිටිපොල වීරතුමා, නිලමෙතුමා, වීරයා, ජාතික වීරයෝ කියලා අපි කියනවා. හැබැයි ලංකාවේ
රාජද්‍රෝහි ලේඛනය තමයි තිබුණේ. මම මේ වෙලාවේ සභාවේ නැති වුණත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිහිපත් කරන ඕන 26 වෙනිදා මම මේ කතා කරා 27 වෙනිදා. මෙතුම උදෑසන මට කතා කරා මට කිව්වා මාසයක් කල් දෙන්න මම ඒක නිවැරදි කරනවා. ඒ කිව්වා වගේම එතුමා මාසයකට දවස් කීපයයි වැඩි උනේ 2016 දෙසැම්බර් 8 වෙනිදා නිකුත් කරා ගැසට් නිවේදනය. ඒ ගැසට් නිවේදනයේ හරහා 1818 ඉඳලා අවුරුදු 198කට පස්සේ නිදහස ලැබලා අවුරුදු 68කට පස්සේ ඒ ඓතිහාසික අත්වැරද්ද නිවැරදි කරා. ඒ නිවැරදි කිරීම පිළිබඳව මම දෙසැම්බර් 9 වෙනිදා 2016 කරපු කතාව හැන්සඩ් වාර්තා 249 කාණ්ඩ 18 තුල සඳහන් වෙනවා. තීරු අංක 3614 ඉඳලා 3616 දක්වා. එයි මේක මම දන්න තරමට තව බොහෝ දෙනෙක් මේ අවස්ථාවේ උත්සාහ කරා. එතකොට කිව්වේ බෑ මොන්නවිල කැපිටිපල නිලමෙතුමා රාජද්‍රෝහි ලේඛනෙන් ගැලෙව්වොත් ඇති වෙන தත්ත්වය තමයි ඒගොල්ලන්ගේ රාජසන්තක කරපු ඉඩම් ආයි දෙන්න වෙයි කියලා බීතිකාවක් තිබුණා. ඒ බීතිකාව ඔක්කොම සුනිසුනු කරලා දාන්න මගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පුළුවන් වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපිට පුළුවන්කම ලැබුණා ඓතිහාසික වැරද්දක් නිවැරදි කරන්න. ඒ වගේම ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය රටට ඕනේ කියලා කරපු යෝජනාව. ඒ යෝජනාව ක්‍රියාත්මක කළා ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය සකස් වෙලා තියෙනවා. අන්න ඒකේ ඊළඟ පියවර තමයි මේ යෝජනාව ගේන්නේ. දැන් මේ රාවණා පිළිබඳ සමහරකට මේක ජනශ්‍රුතියක්. සමහරකට මේක පුරාවෘත්තයක්. සමහරු මේක පිළිකුලෙන් බැහැර කරනවා වගේම පුරාවිද්‍යා කොමසාරිස් ස්වරුත් මේ පිළිබඳව විවිධ ඍණාත්මක මත දරපු අය ඉන්නවා. ධනාත්මක මත දරපු අයත් ඉන්නවා. ඉතින් ඒ නිසා රාවණා තනතුරු නාමයක් එහෙම නැත්නම් රාවණා යුගයක් එවැගේම රාවණා නහුත පනිත බලි දනිස් තරු රවුලු අවසාන රාවණයා මෙහෙම විශාල ප්‍රදේශයක් පුරා විශාල වපසරියක් පුරා පැතුරුණු අදහස් විශාල ප්‍රමාණයක් සමාජගත වෙලා තියෙනවා. එතකොට දැන් මේ ජනශ්‍රුති විතරක් නෙවෙයි ජනප්‍රවාද විතරක් නෙවෙයි මේ පිළිබඳව විද්වත් කතිකාවක් ඇති කර ගැනීම අවශ්‍යතාවය අපි පෙන්නලා තියෙනවා. දැන් ලංකාවේ ප්‍රාග්ඓතිහාසික යුගය පිළිබඳව පූර්ණ ගවේෂණයක් කිරීම ඒකට ධෛර්ය දීම ඒකට ආර්ථික ශක්තිය දීම අවශ්‍ය වෙනවා. සෑම අංශයෙන් අධ්‍යන අංශයෙන් ඒ වගේම අනධ්‍යන අංශයෙන් මුදල් ප්‍රතිපාදන ලබා දීම තුළින් මේ සියල්ල රජයට කරන්න පුළුවන්. මම ස්තුතිවන්ත වෙනවා සභානායකතුමා අධ්‍යාපන උසස් අධ්‍යාපන ඇමතිතුමා. ඔබතුමාට පුළුවන් මේක විශ්වවිද්‍යාල පද්ධතිය හරහා ශාස්ත්‍රපති උපාධිය දර්ශන සූරි උපාධි මේ වගේ ඒවා පර්යේෂණ නිබන්ධන සඳහා දිරි දෙන වැඩපිළිවෙළක්. එපමණක් නෙවෙයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා මම දන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඔබතුමාගේ අමාත්‍යංශයට අයිති නැති වුණත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා එහා බැඳුණු ආයතන හරහා අවශ්‍ය සහයෝගය ලබා දීම කුමක් සඳහාද? දැන් ඉතිහාසය අපිට වැදගත් වෙන්නේ ඓතිහාසික වැදගත්කමින් විතරක් නෙවෙයි ආර්ථික වැදගත්කමකුත් තියෙනවා. දැන් ආර්ථික වැදගත්කම කිව්වම කවුරුත් හිතන්න ඕනේ නැහැ. අපි මේ කියන්නේ අපේ ජාතික උරුමයන්, අපේ ඓතිහාසික උරුමයන්, විදේශීය සංචාරක ආව මේ සංචාරක ඉදිරියේ මේක පෙන්වලා රුපියල් සත බවට පත් කර ගැනීම කියලා. සංචාරක ව්‍යාපාර කියන්නේ මේක එක අංශයක්. ඒක අතරින්න කියනවා නෙවෙයි. ඒ ප්‍රධාන දේ කියලා කියනවත් නෙවෙයි. අතීතයේ වුණා වෙන්නේ පුරෝගාමින්ගේ අද්දකීම් වර්තමානයේත් එක්ක මුසු කරලා අනාගතයට ගෙනියන්න කියලා මම මීට පෙර කිව්වේ ඒක නිසා. සා අපිට ඓතිහාසික වැදගත්කමත් ඒ වගේම ආර්ථික වැදගත්කම විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕන සංචාරක ව්‍යාපාරය අපි ඒ කාරණේ දෙවනි කාරණේ. නමුත් ඒක මුලින් අරන් ඒක ඉවර කරලා දාමුකෝ. UNWTO නැත්නම් ලෝක සංචාරක සංවිධානය එක්සත් ජාතීන්ගේ. එතකොට මේ අය කියන සාමාන්‍ය සංචාරකයන්ගෙන් 140ක් රටවල් වලට යන්නේ මේ පෞරාණික උරුමයන් බලන්න. එතන පෞරාණික උරුමයන් දැකීම සඳහා සංචාරකයන්ගෙන් 140ක් යන අය. ඒ නිසා ඉන්දියාව, භූතානය, නේපාලය ඒ වගේ රටවල් මේ සංචාරක ව්‍යාපාරයේ පමණක් නෙමෙයි විශේෂයෙන්ම ග්‍රීසිය, ඊජිප්තුව ඒ වගේම කැම්බෝඩියා වගේ රටවල් වල අපි දන්නවා අන්කෝර් විහාරස්ථාන මේ සියල්ල
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට.
ඔව් මම පොඩි වෙලාවක් දෙන්න. ඉතින් ඒ නිසා මේ පිළිබඳව ඇත්ත වශයෙන්ම දීර්ඝ වශයෙන් අපිට මේ සංචාරක ව්‍යාපාරය සඳහා යොදා ගන්නට පුළුවන්කම තිබෙන බව මම විශේෂයෙන්ම සඳහන් කරන්නට උවමනයි. ඒ විතරක් නෙමෙයි. දැන් මේ වගේම ග්‍රීසිය හා බැඳුණු හෝමගේ ඉලියට් සහ ඔඩිසි රචනයත් වාල්මිකි රචනා කරපු රාමායනේ වගේම බොහෝ දෙනෙක් හිතාගෙන හිටියේ මේක කාව්‍යයක් මේක සිතුවිල්ලක් පමණයි කියලා. නමුත් අපි දන්නවා හෙන්රිගත් සලයිමාන් නැමැති මානව හිතවාදී විද්වතෙක්, ඔහු යමක්කමක් තිබුණු කෙනෙක්, සාත එවන්ට් සමග එකතු වෙලා අවසානයේදී ඉලියඩ් ඔඩිසි මේ වීර කාව්‍යන්ත අදාළ යථාර්ථය භූමිය තුලින් හොයාගත්තා. ඉතින් ඒ නිසා මේ භූමියේ යථාර්ථය හා බැඳුණු බොහෝ දේවල් තියෙනවා. ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ දැනටමත් විඳ හෙළන්නට බැරි සාක්ෂි ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. රාවණා පිළිබඳව එලෙස සාක්ෂි විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වෙලා තියෙනවා. නිසා මේක මිත්‍යාවක් මිත්‍යාවක් කියන සංවාදය පත්තර පිටුවල සයිබර් අවකාශයේ ගෙනියනවට එහා ගිහිල්ලා අපි මේ කටයුත්ත මීට වඩා ගැඹුරු සංවාදයකට යන්න ඕනේ කියලා මම කියනවා. මේකට විපක්ෂව තර්ක කරන අය ඉතින් කියන්න පුළුවන් මේකේ ඉන්දියානු බලපෑමක් තියෙනවා, ඉන්දියානු බීතිකාවක් මාන්න පුළුවන්, සමහර වෙලාවට දමිළ බීතිකාවක් මාන්න පුළුවන්, එහෙම නැත්නම් දමිළ පක්ෂග්‍රාහීත්වයක් මාන්න පුළුවන්. මම කියන්නේ මේ එකක්වත් නෙවෙයි. මේ සියල්ල මූලාසනයේ ඉන්න ඔබතුමත් මමත් මේ මූලාසනයේ ඉන්න විවිධ ජාතිකත්ව නියෝජනය කරන සිංහල දමිළ මුස්ලිම් බර්ගර් අපි කාගේත් රට මේ ශ්‍රී ලංකාව. එහෙනම් අපිට යුතුකමක් තියෙනවා මේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් කරන්න. ඒ නිසා මේක ඉන්දියන් හිතවාදීත්වයක්, ඉන්දියන් බීතිකාවක්වත්, බෞද්ධ විරෝධයක්වත්, හින්දු විරෝධයක්වත් මේ කාටවත් ප්‍රහාරෙල්ල කරන්න නෙවෙයි. රට පිළිබඳව හිතලා අපි මේ ජනකතා, ජනප්‍රවාද, ජනශ්‍රුති වගේම මේ සියල්ල බද්ධ වුණු සම්ප්‍රදායික දැනුම මේ තුල තියෙන්නේ මූලාසනාරට මන්ත්‍රීතුමනි වැදගත්ම දේ සම්ප්‍රදායික දැනුම. අවාසනාවකට සම්ප්‍රදායික දැනුම මත පදනම් වුණු පර්යේෂණ අධ්‍යයන පුළුල් ආයතනයක් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල නැහැ. ලංකා විශ්වවිද්‍යාල
පද්ධතිය තුල ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට වෙනුලා තියෙන කාලය අවසන්, කෙටියෙන් අවසන් කරන්න.
අපි කෙටියෙන් අවසන් කරමු ගරු මන්ත්‍රීතුමනි. අද යෝජනා දෙකක් එන්නේ නැති නිසා පැය දෙකක් ඉතුරු වෙලා තියෙනවා. මං කියන්නේ පැය දෙකම දෙන්න කියලා. විනාඩි මෙවැනි යෝජනාවක් ලංකා ඉතිහාසයේ මේ පාර්ලිමේන්තුවක හෝ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ යුගයේ හෝ ආපු පළවෙනි අවස්ථාව. මේක මම හිතන්නේ ඔබතුමත් ඔය මූලාසනයේ කාට හරි වර දීලා ඔබතුමත් ඇවිල්ලා වචනයක් කතා කරනවා නම් අපි සන්තෝසයි. මොකද උතුරු පළාතෙන් කතා කරන්න මන්ත්‍රීතුමාලා ඉන්නවා. නැගිනර නියෝජනයකුත් ලැබෙනවා නම් අපි සතුටුයි. ඒ නිසා මේ අපේ කවුරු හරි අපි නම් කරන්නම් ඔබතුමාගේ නම. මම වුණත්
මම කතා කරන්න මම බාර දීලා තියෙනවා මගේ නම. අපේ ගරු
මන්ත්‍රණ උලසන්ට අපි මේ ගැන විශ්වවිද්‍යාල පද්ධතිය පර්යේෂණ වලින් එහා ගියපු පර්යේෂණ ක්‍රමවේදයකට යන්න ඕනේ. මොකද දැන්ට මම දන්න තරමට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළ ඇන්ත්‍රොපොලොජි ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. හැබැයි මීටත් වඩා මේ අපේ ඇත්තටම සම්ප්‍රදායික දැනුම පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගන්නට පුළුවන් ඉඩ ප්‍රස්ථා මේ රටේ තාරුණයට විවර කරන්න ඕනේ කියන කාර්යය මම මේ හරහා කියනවා. ඒ වගේම දැන් අපි කවුරුත් කතා කරන්නේ සුසිල් ප්‍රේමජාන්ත සභානායකතුමනි අවුරුදු 2500ක ඉතිහාසය පිළිබඳ විජයාව ගමනෙන් පසුව මහාවංශය ලියවුණු දේත්, මහාවංශයේ පසුකාලීන දිගුවක් වුණු චූලවංශය ලියවුණු දේත්, ඒ වගේම දීපවංශය ලියවුණු දේත්, රාජාවලිය ඇතුළු මේ ග්‍රන්ථ කීපයක් ඔස්සේ තමයි අවුරුදු 2500ක් පිළිබඳව කතා කරන්නේ.
ගරු මන්ත්‍රීතුමනි, මහාවංශය යුනෙස්කෝ සංවිධාන වශයෙන් සංවිධානය හැටියට පිළිරන් තිනවා. ඒක ප්‍රකාශයට පත් වෙලා තියෙන වෙබ්සයිට් එකේ පසුව දැනුම් දී විස්තර කළා. ඒ වගේම ඔබතුමා කියපු ඔය කාරණේ පිළිබඳව පර්යේෂණයක් කරන්න පුළුවන් පුරාවිද්‍යා පශ්චාත්පාදී ආයතනෙ තියෙනවා. මේ ඉල්ලීම සංස්කෘතික අමාත්‍යාංශ මගින් අරගෙන ඒක අපිට පුළුවන් ඒකට යොමු කරන්න හොඳ පරීක්ෂණයක් කරා.
ඔව් මම යෝජනා කරන්නේ ඇත්ත.
ගරු මන්ත්‍රීතුමා අපිට ඔබතුමාට ඉතාලම කෙටියෙන් අවසන් කරන්න නම් මොකද පෞද්ගලික මන්ත්‍රී යෝජනා වලට කියලා වෙන වෙච්ච වෙලාවක් තියෙනවා. ඉතින් ඒක වෙනස් කරන්න බෑ කියලා මේක කියනවා. කෙටියෙන් අවසන් කරන්න.
මම මට විනාඩි 5ක් දෙන්නකෝ මම අවසන් කරන්න.
විනාඩි 5ක් දෙන්න බැරි තත්ත්වයක් තියෙන පැයක් වෙන්නලා තියෙන
යෝජනාවට
ඔබතුමා දැනටම අරන් තියෙනවා විනාඩි 14ක් 10ෙන් අවසන් කරන්න.
මම විනාඩි 4කින් අවසන් කරන්න. එතකොට 125,000ක ඉතිහාසයක් දකුණු පළාතේ හම්බන්තොට මුහුදු තීරය ගත්තොත් මොඩර්න් මෑන් නැත්නම් හෝමෝ සේපියන් සේපියන් පතිරාජ වෙලින් මිනිහා ගල් කන්දෙන් බුන්දල වැල්ලෙත් ගංතොට මාතර බණ්ඩත්තර මේ 125,000 සිට මෙපිටට ඉතිහාසය සඳහන් වෙනවා. ඒ වගේම අවුරුදු 48,000 ඉතිහාසයක් පාහියංගල කළුතර දිස්ත්‍රික්කයේ, ඒ වගේම එහි හමුණු වල්වී වර්ග, ඒ වගේම අවුරුදු 17,000 ඉතිහාසයක් කෝටන්තල්නේ බාර්ලිසා ඕට්ස් ආශ්‍රිතව, ඒ වගේම අවුරුදු 12,000 ඉතිහාසයක් කුරුවිට බටදොම වෙල, ඒ වගේම ගල් ගුහා සහ ඒ ආශ්‍රිතව හොයාගත්ත බොහෝ ඉතිහාසගත තොරතුරු තියෙන අවුරුදු 2500න් එහා ගියපු ක්‍රිස්තු පූර්ව 2400 පිළිබඳව කාබන් 14 කාල නිර්ණය ඔස්සේ බෙරගල, හල්දුම් මුල්ල, නිකවල මුල්ල, රුවන්වැල්ල, අත්තනගල්ල වාරණ කලඔටුවාව වගේ ප්‍රදේශවල තියෙන පුරාවිද්‍යා සොයා ගැනීම පිළිබඳව අධ්‍යයනය කර යුතුව තියෙනවා. ඒ වගේම
ගරු මන්ත්‍රීතුමා කෙටියෙන් අවසන් කරන්න මම හිතන්නේ විනාඩි 4ක් දෙන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඉතාලම කෙටියෙන් අවසන් කරන්න වෙනවා.
දෙන්නකො තුනක්.
එහෙනම් අපේ ආණ්ඩුපක්ෂයේ මේ ඉන්නවා සභානායකතුමාගෙන් අහන්න මොකද
විනාඩි 3කින් ඉවර කරන්න. හරි.
නෑ මොකද සභානායකතුමා අනිත් මන්ත්‍රීවරු ඉල්ලුවත් එතකොට දෙන්න වෙනවා. ඒ ගැටලුවක් තියෙනවා එතකොට. හරි.
කොහොමද? ඒ නිසා ඒ වගේම අනුරාධපුර ඇතුල් නුවර කැණින් ක්‍රිස්තු පූර්ව 950ට ගිහිල්ලා තියෙනවා සභානායකතුමනි. එතකොට දැන් ක්‍රිස්තු පූර්ව 950ට ගිහිල්ලා තියෙනවා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය ක්‍රිස්තු පූර්ව 543. විජයාවගමනේ උනේ එදාමයි කියලානේ මහාවංශය සඳහන් වෙන්නේ. හැබැයි ඒ ක්‍රිස්තු පූර්ව 543 අනුරාධපුර ඇතුල් නුවර කැණීම් වලින් ක්‍රිස්තු පූර්ව 950 දක්වා නටමුන් නගරයක් අඩි 30ක් යටින් හොයාගන්නවා. ඉතින් එහෙනම් විජයාවගමනේට ප්‍රථම ලංකාවේ යම්කිසි මට්ටමක ඓතිහාසික තත්වයක් අපිට දකින්නට ලැබෙනවා. ඉතින් මේ தත්ත්වය තුල මම අවසාන වශයෙන් කියන්නේ මේ රාවණා යුගය සමග බැඳුණු කෘති, ඒ වගේම රාවණා රජු සහ බැඳුණු වෙදකම්, ඒ වගේම ගෘහ නිර්මාණ ශිල්පය, තාරකා විද්‍යාව සහ ජ්‍යොතිර්වේදය, ගුවන් යාන තාක්ෂණය, සංගීතය සහ නර්තන කලාව, චෙස් ඇතුළු ක්‍රීඩාවන්, මන්ත්‍ර ශාස්ත්‍රය, ඒ වගේම අනිකුත් යන්ත්‍ර පිළිබඳව, ඒ වගේම සටන් කලාව, ශාන්ති කර්ම සහ එහා බැඳුණු විශ්වාසයන්, සූර්ය වන්දනා, මෙන්න මේ කියන අංශයන් අපේ සමාජයත් එක්ක බැඳිලා තියෙනවා. ඒ නිසා මෙය හුරෙක් පුරාවිද්‍යාඥයා සහ ඉතිහාසඥයා මතම ආරෝපණය කරනවට එහා ගියපු ගැඹුරු අවධානයක් මම යොමු කරන්නේ දැන් කාබන් 14 කාල නිර්ණය විකිරණශීලී කාරණිය කියන්නේ රසායන විද්‍යාවත් එක්ක. ඒතර බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය, Hindu, Islam, කතෝලික දර්ශනයන් සහ සංස්කෘති ඔස්සේ අපිට ගැඹුරු සංවාදයක් ඇති කරන්න පුළුවන්.
කෙටියෙන් අවසන් කරන්න මම තමයි.
මේ අවසානය කරමින් ඉන්නේ. ඒ වගේම විද්‍යාව හා තාක්ෂණය. ඊළඟට මානව විද්‍යාව, ජනශ්‍රුති, ජනකතා සහ මම කියපු අපේ සම්ප්‍රදායික සහ පාරම්පරික උරුමයන්. ඊළඟට ආර්ථික විද්‍යාව, නීතිය, දේශපාලන විද්‍යාව. ඒ වගේම වෛද්‍ය විද්‍යාවට අදාළ. ෆොරන්සික් මෙඩිසින් ගත්තත්, ඇනටොමි ගත්තත්, ෆිසියොලොජි ගත්තත්, ෆාමකොලොජි ගත්තත්, සර්ජරි ගත්තත්, ගයිනකොලොජි ගත්තත් මේ සියල්ල මේ කාර්යයේදී වැදගත් වෙනවා. සහ මම හිතන්නේ මේ ගැඹුරු කටයුත්ත මම සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමාගෙන් ඉල්ලන්නේ ඔබතුමා අපිට දුන්න ධනාත්මක ප්‍රවේශයක් මේ පිළිබඳව අපි පූර්ණ අධ්‍යයනයක් කරමු පුරාවිද්‍යා පශ්චාත් ආයතනය සහ බැඳුණු අය. මම කියන්නේ ඒක පැවරුවොත් ඒක යන්නේ රිසර්චර්ස්ලගේ අතට. AI අතේ තියෙන පිච්චියෙන් තමයි කොහොමත් මේ ගොඩක් අය දැනටත් වැඩ කරමින් ඉන්නේ. ඊට එහා මේ රාවණා කියන නම අරගෙන කරන එක සමහර කෙනෙකුට ඇලර්ජික් නම් මම කියනවා ඒක පිළිබඳ ඉන්දියන් බීතිකාවක් හෝ ඉන්දියන් ලැදියාවක් හෝ දමිළ බීතිකාවක් හෝ දමිළ ලැදියාවක් හෝ බෞද්ධ විරෝධයක් හෝ බෞද්ධ පක්ෂපාතිත්වයක් පිළිබඳ මේ එක එක මේ 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 දායක සභාවන් නැති වෙනවා නම් මෙය ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික යුගය පිළිබඳ ගැඹුරු පර්යේෂණයක් විදියට ඊළඟ අයවැයෙන් යම්කිසි සාධාරණ මුදලක් වෙන් කළා මේ ගැන ගැඹුරු පර්යේෂණයකට යන්න. ඒ ගැඹුරු පර්යේෂණයට යන්න කියන ඉල්ලීම කරන ගමන් ඒකට අදාළ ලේඛන කීපයක් තියෙනවා. ඒ ලේඛන
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.
මම හන්සාඩ් වාර්තාවේ කොටසක් විදියට මොකද මේ විවාදයේදී ඒ සභාගත කළ යුතුමයි
අවසන් කරන
කරුතුමයි. ඒ නිසා මම මේ ලේඛන මේ අවස්ථාවේ සභාගත කරමින් මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. යන්න පුළුවන් උපරිම කාලයෙන් එහා ගිහිල්ලා කාලය ලබා දීම
බොහොම ස්තුතියි. ඊළඟට මෙම ස්ථිර කිරීම සඳහා ගරු උදේගම්මන්පිල මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් වෙන්නලා තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි කුඩා කාලේ ලංකාවේ ලෝකවාර්තා තිබුණ ආනන්ද කුමාර් ඩංගර නැටුමට තනි කකුලෙන් හිටගෙන ඉන්න පොක් සමුද්‍ර සන්ධියේ පීනා යන්න ඔහුගේ වාර්තා සියල්ලම දැන් අලුත් වෙලා ගිනස් පොතට අලුත් නම් ගිහිල්ලා. හැබැයි අපේ වාර්තා දෙකක් කාටවත්ම කඩන්න බෑ. පළවෙනි වාර්තාව තමයි අපි විතරයි මේ ලෝකයේ වසර 2300ක් අකණ්ඩව බහුතරයේගේ ආගම විදියට එකම ආගමක් අදහමින් ඉන්නේ. ඒ තමයි බුදුදහම. දෙවෙනි කාර්යය තමයි අපේ තමයි මේ ලෝකේ අකණ්ඩව වසර 2600ක ලිඛිත ඉතිහාසයක් තියෙන්නේ. ඒ තමයි අපේ මහාවංශය. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ ලෝකේ දිගම ලිඛිත ඉතිහාසය අපට තියෙන නිසාද අපි මහාවංශය ගැනම කතා කරමින් ඉන්නවා මිස මහාවංශයෙන් ඔබට ගිය අපේ ඉතිහාසය ගැන හොයන්න, ඒ ගැන උනන්දු වෙන එක අපි අමතක කරලා තිබෙනවා. නමුත් මහාවංශයේම අපේ දීර්ඝ කාලීන ඉතිහාසය පිළිබඳ ඉඟි පළ කරනවා. විජේ කුමාරයා ලංකාවට පැමිණෙන විට කුවේණි කුපරියේ ඉන්නේ කපු කොටිමේ. ඒ විතරක් නෙවෙයි, එදා රාජ මංගල උත්සවයක්, මහා සැනකෙළියක්, සිරිස වත්තු කියන මහා දැවැන්ත නගරේ, කියන්නේ මහවංශේ. ඒ විතරක් නෙවෙයි, එදා මත්පැන් පානය කරලා නටලා වේසරපත් වෙලා හොඳට නිදාගෙන හිටියේ පිරිසව තමයි මහා වීරයෝ වගේ විජේගේ පිරිස ඇවිල්ලා මරා දාන්නේ. මහාවංශයේ කියනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ අයව මැරුව විතරක් නෙවෙයි විජේ කුමාරයාගේ පිරිස, අර මරා දැමුණු පිරිසගේ ලේ වැකුණු ඇඳුම්, තමන්ගේ ඇඳුම් ගලවා දමා අර මලමිනීවල තිබුණ ඇඳුම් ඇඳගත්තා කියලා. එහෙනම් අපේ දේශීය ජනතාවගේ ඇඳුම් කෙතරම් විසිතුරු වෙන්න ඇද්ද මලමිනියෙන් ගලවා ලේ වැකුණු ඇඳුම් තමන් ඇඳගන්නට. ඒ නිසා රාමායනේ තියෙන්නේ අපේ ආක්‍රමණිකයගේ කතාව. රාම කුමාරයා ලංකාව ආක්‍රමණය කරන්න ආපු අයගේ කතාව තමයි රාමායනේ තියෙන්නේ. නමුත් අපේ හතුරා වුණත් අපේ රටේ තියෙන තාක්ෂණික දියුණුව ගැන වර්ණනා කරනවා. එදා ඉන්දියාවේ අය ආසෙන් ගමන් කරලා තියෙන්නේ ඍද්ධි බලයෙන්, මනස දියුණු කරලා. නමුත් අපි ආසෙන් ගමන් කරේ
තාක්ෂණය
දියුණු කරලා. ගුවන් යානා ගැන රාමායනේ කතා කරනවා. හනුමන්තා සීතා කුමරිය හොයාගෙන එද්දී රාවණ රජුගේ මහා ප්‍රාසාදයේ ඉහළට යන්නේ විදුලි සෝපානයකින්. එහෙමයි විස්තර කරලා තියෙන රාමායනේ. ඉතින් මේ මහා දැවැන්ත තාක්ෂණයක් අපේ රටේ තිබුණා කියලා අපේ හතුර කියන මිතම කෙටියෙන් කතා කරනවා. ඒ වගේමයි ගරු මුලාසරණ මන්ත්‍රීතුමනි, මේක මිත්‍යාවක් කියනවා කියලා අපේ බුද්ධික මන්ත්‍රීතුමා කිව්වින්ද මේක සිහිපත් කරන්න ඕනේ. නාසා ආයතනයේ 2001 වසරේදී කාබන් පරීක්ෂාවක් කරලා මේ හනුමන් පාලම වසර 7000ක් පරණයි කියනවා. රාමායනයේ මේක ඉදිකල බවට සඳහන් කරන යුගයමයි කාබන් පරීක්ෂාව හරහා තහවුරු කරගෙන තියෙන්නේ. ඇත්තෙන්ම රාවණ රජු අපි වන්දනා කරනවා. ඒ සඳහා ශ්‍රාවණ රජු ගැන හොයන්න, පර්යේෂණ කරන්න, අදහන්න අපි යොමු කරපු අරිසෙන් අවබුදු මැතිතුමා අපි කළ ප්‍රණාමය පුද කරන්න මේක අවස්ථාවක් කරගන්න ඕනි. රාවණ රජු කියන්නේ හුදෙක් රණශූරයෙක් විතරක් නෙවෙයි, වෙදකම, ජ්‍යෝතිර්ය, වාදනය, ක්‍රීඩාව විෂයන් 10ක නිපුණෙක් වුණ නිසා තමයි ඌට දසහිස් කිව්වේ. සමහරවිට ඔලුගෙඩි 10ක් තිබ්බා කියලා. ඔලුගෙඩි 10ක් නෙවෙයි, ඔලුගෙඩි 10ක දැනුම තිබුණා. තවත් සමහරු කියනවා වේද 4යි උපනිෂ්ඨ 6යි ගැන තිබුණු මහා දැනුම නිසා තමයි ඌට දසහිස් නැත්තම් හිස් 10ක් සහිත මිනිසා කියලා හැඳුන්වුවේ කියලා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඔබතුමා කාලයේ සීමිතයි කියු නිසා මම අවසන් කරලා අවසාන වශයෙන් කියන්න ඕනි, රාමායනේ කියන අපේ සතුරායි කතාව. සෑම කතාවකටම කතා තුනක් තියෙනවා. මිතුරු පිළේ කතාව, සතුරු පිළේ කතාව, ඒ දෙක මැද තියෙන ඇත්ත කතාව. රාමායනයේ අපි තියෙන සතුරු පිළේ කතාව කොහොම අපේ රාවණගේ ඉතිහාසය. බලි තාරක යුගය ගැන අපි කිසිම පරිශ්‍රණයක් කරලා නැහැ. ඒ නිසා අපේ අනාදිමත් ඉතිහාසයේ අපේ මම වැඩි කතා කරන්න බුද්ධික මන්ත්‍රීතුමා සිහිපත් කළා. එක කාරණයක් කියන්න ඕනේ, බලංගොඩින් හොයාගත්ත අපේ ජනාවාසයේ වසර 40000ක් පරණයි. දකුණු ආසියාවේ මෙතෙක් සොයාගෙන තිබෙන පැරිණිතම ජනාවාසය කියලා හඳුනගෙන තියෙන මේ ජනාවාසය. ඒ නිසා මේක තවදුරටත් මිත්‍යාවක් ලෙස බැහැර නොකර මේ පිළිබඳව අධ්‍යයනයක් කිරීමට, විධිමත් අධ්‍යයනයක් කිරීමට, පර්යේෂණයක් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වේවා කියලා අපි හිතවත් ගරු අධ්‍යාපන ඇමතුමා, සභානායකතුමත් මේ සභාගෙබේ ඉන්න මොහොතේ අපි ඉල්ලීමක් කරමින් නියඳ වෙනු.
බොහොම ස්තුතියි. 8000 ගෞරව රාධා ක්‍රිෂ්ණාරල, උඹලගේ 5 නිමුඩංගල ඉරුක.
ගෞරව සභාවේ තරඟතාවුන්ගේ තලවර අවර්ගලේ, රාවණன் இந்த நாட்டினுடைய அரசன் என்பது ஏற்றுக்கொள்ளக்கூடிய ஒரு விஷயமாக இருக்கின்றது. ராவணனை ஏற்றுக்கொண்டால் ராமனுடைய சரித்திரத்திலே, அதாவது ராமாயணத்திலே ராமன் இருக்கின்றார், சீதை இருக்கின்றார், அந்த ராமாயணம் ஏற்றுக்கொள்ளப்பட வேண்டிய ஒரு விஷயமாக இருக்கின்றது. ஆகவே நான் சொல்லுகின்றேன், ராவணனை பற்றி நீங்கள் ஒரு ரிசர்ச் செய்ய முடியுமானால் அதிலே ராமாயணத்தை பற்றியும் ரிசர்ச் செய்யுங்கள். ராமாயணம் கட்டாயம் இந்த நாட்டுக்கு தேவை. இன்னைக்கு இந்த இலங்கை நாட்டிலே ஒரு வருமானத்தை ஈட்டக்கூடியதாக இருக்கின்றது இந்த ராமாயணம். இன்று பல்வேறு இடங்களிலே ராமாயணத்தை ஒட்டி இலங்கை இந்தியாவிலிருந்து அதிகமான டூரிஸ்ட் வாரத்துக்கு ஒரு காரணமாக இருக்கின்றது. ஆகவே இந்த ராமாயணத்தை பற்றி பேசும் பொழுது பல இடங்களை நாங்கள் சொல்லலாம். ராமேஸ்வரத்திலே இருந்து தலைமன்னார் வந்து தலைமன்னாரிலிருந்து ட்ரிங்கோ மலை வந்து அதாவது திருக்கோணமலை வந்து அங்கிருந்து சீதையை கடத்தி சீதாளி என்ற இடத்துல நுவரெலியாவிலே கடத்தி அங்கு சிறை வைத்ததாக அங்கு குளித்ததாக இன்று இந்த ராமாயண கதைகளே சொல்லப்படுகின்றது. ஆகவே இன்று நாங்கள் அந்த ஏற்றுக்கொண்டு ராமாயணத்தை ஏற்றுக்கொண்டு ராமரை நாங்கள் ஏற்றுக்கொண்டு இன்று சீதாவுக்காக ஒரு கோவிலை அமைத்திருக்கின்றோம் சீதாளி என்ற பகுதியிலே. அந்த பகுதியிலே தான் ஹனுமான் வந்து அங்கு சீதைக்கு தன்னுடைய கணையாளி மோதிரத்தை கொடுப்பதாக கதை இருக்கின்றது. அதே போல அந்த பகுதியிலே யுத்தம் நடந்ததாகவும் இருக்கின்றது. அந்த பகுதியிலே இருக்கின்ற மண் கருப்பாகவும் இருக்கின்றது என்பது நாங்கள் திட்ட தெளிவாக இந்த ரிசர்ச் மூலமாக நீங்கள் தெரிந்து கொள்ளலாம். அது மட்டுமல்லாமல் ராமருடைய அனுமானுடைய பாதம் அங்கு பதிக்கப்பட்டிருக்கதாக சொல்லப்படுகின்றது. அந்த சீதாளி அந்த ஆறிலே ஆற்று பக்கத்திலே அந்த பாதம் பதிக்கப்பட்டிருக்கிறதாக கூறப்படுகின்றது. ஆகவே இவ்வாறான இந்த நிகழ்ச்சிகளுக்கு எல்லாம் இந்த ராமர் என்பவர் ஒரு மிக பிரதானமாக கடவுளாக நாங்கள் மதிக்கின்றோம். ராமரை கடவுளாக ஏற்றுக்கொண்டவர்கள், ராமர் பிறந்த இடம் அயோத்தி. அயோத்தியாவில் இருந்துதான் இன்று பல உருவங்கள் இங்கு அதாவது அதிகமான பிரயாணிகள் இங்கு வருவதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. அண்மையிலே இலங்கை அரசாங்கம் அயோத்தியாவிலே ஒரு பெரிய கோவில் கட்டப்பட வேண்டியது, கிட்டத்தட்ட 6,600 கோடி இந்திய பணத்தினால் கட்டப்பட வருகின்றது. இந்த அயோத்தியா கோவிலுக்கு நுவரெலிய சீதாளிய கோவிலிலிருந்து ஒரு அடிக்கல் அனுப்பப்பட்டது. அது மிக ஒரு பிரசித்தமான ஒரு விஷயம், அதை நான் இங்கு சொல்லிக்காட்ட விரும்புகின்றேன். அதே போல அண்மையிலே எங்களுடைய இந்திய இலங்கையினுடைய ஹைகமிஷனர் மிலிந்த மொரகோடு அவர்கள் இன்னும் ஒரு 15 கற்கள் அங்கிருந்து அனுப்ப சொல்லியிருக்கின்றார். சின்ன சின்ன கற்கள் அனுப்ப சொல்லியிருக்கிறார். அந்த குளத்திலே இருக்கின்ற கற்களை நாங்கள் அதை அனுப்பி வைத்திருக்கின்றோம். இந்த ஒவ்வொரு கற்களையும் இந்தியாவினுடைய பல பிரதேசங்களுக்கு அழகான கண்ணாடி பெட்டியிலே போட்டு அவர் போகின்ற ஒவ்வொரு சந்தர்ப்பத்திலும் அந்த அங்குள்ள பிரதான அமைச்சர்களுக்கு அது கொடுப்பதை நாங்கள் இப்பொழுது பார்க்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே அந்த பகுதி ஒரு பிரதானமான ஒரு பரிசுத்தமான நிலையிலே இருக்கக்கூடியதை நாங்கள் அறியக்கூடியதாக இருக்கின்றது. ஆகவே இப்பொழுது யூடிஏ இந்த நாட்டினுடைய யூடிஏ இப்பொழுது அதை அபிவிருத்தி செய்வதற்கான நடவடிக்கை எடுக்கப்பட 2 ஏக்கர் காணியை அந்த பகுதியிலே இருக்கின்ற ஃபாரஸ்ட் டிபார்ட்மெண்ட்லே எடுப்பதற்கான நடவடிக்கையும் எடுக்கப்பட்டிருக்கின்றது. ஆகவே இவ்வாறான இந்த ராமாயணம், வால்மீகி ராமாயணம் என்று சொல்லலாம், கம்ப ராமாயணம் என்று சொல்லலாம், என்ன ராமாயணமாக இருந்தாலும் இந்த ராமனுடைய பாதம் பட்ட இடம் புனிதமான இடம் என்று நாங்கள் கருதுகின்றோம். ஆகவே இந்தியாவுக்கும் இலங்கைக்கும் இடையிலே இன்று ஒரு பாலமாக அமைவது இந்த ராமாயணம் என்பதையும் அந்த ராமாயணத்தினுடைய மிக முக்கியமான இடமான சீதாளி என்ற பகுதியும் அதே போல ராவணன் இருந்த பகுதியாக நாங்கள் கருதுகின்ற திருகோணமலை பகுதியும் அந்த குடிநீர் அந்த நீர்ப்பகுதி இருக்கின்ற பகுதியும் நாங்கள் சொல்கின்றோம்.
இன்னும் 2 நிமிடங்கள் இருக்கின்றது.
அதே போல எதிர் வருகின்ற 1ஆம் திகதி 2ஆம் திகதி 3ஆம் திகதி UCR மூலமாகவும் சர்வதேச சர்வோதயம் மூலமாகவும் இலங்கையிலே இனங்களுக்கிடையிலே சமயங்களுக்கிடையிலே ஒரு ஒற்றுமை மகாநாடு நடைபெறுவதற்கான ஏற்பாடு செய்யப்பட்டிருக்கின்றது. அதிலே சீதாளிய கோவிலை தான் இந்த முறை தேர்ந்தெடுத்திருக்கின்றார்கள். ஆகவே அந்த மகாநாடு கிட்டத்தட்ட 40 நாடுகளிலிருந்து மக்கள் வருவதற்கான ஏற்பாடு செய்யப்பட்டிருக்கின்றது. கிட்டத்தட்ட 200க்கும் மேற்பட்ட பிரதிநிதிகள் அங்கு கலந்து கொள்வதற்கான ஏற்பாடும் செய்யப்பட்டிருக்கின்றது. பாகிஸ்தானை அமத்துமா பலவெனிதா திவனிதா துங்கவெனிதா கன்வென்ஷனுக்காக கரண்ட் அப்படி பலாபுரத்துவனா நுவரெலியது ஏக கரண்டே நுவரெலிய சீதாளிய சீதையம்மன் கோவிலக்கியெல்லாம் மட்டுமே அவஸ்தாவி அவஸ்தாவத்மாட்டக்கியான்ற பொல்லுவான் ஏக்கம. அதே போல அண்மையிலே பிரைம் மினிஸ்டர் தினேஷ் குணவர்தன் அவர்களும் இந்தியாவினுடைய பிரதிநிதி கோபால் பாக்லே அவர்கள் அதாவது ஹைகமிஷன் அவர்களும் இந்த கோவிலுடைய சம்பந்தமாக ஒரு முத்திரையை வெளியிட்டார்கள். ஒரு அது பிரதான ஒரு அந்த நிகழ்வுக்கு பிரதமராதவர்கள் வந்திருந்தார்கள். ஏகப்பட்டவர்கள் அங்கு கலந்து கொண்டு இதை சிறப்பித்தார்கள். ஆகவே இன்று ராவணன் நாங்கள் ஏற்றுக்கொள்கின்றோம். ராவணன் இல்லாவிட்டால் ராமாயணம் இல்லை, ராமன் இல்லாவிட்டால் ராமாயணம் இல்லை, சீதையை இங்கு கொண்டு வராவிட்டால் ராமாயணத்திற்கும் இலங்கைக்கும் சம்பந்தம் இல்லாமல் போயிருக்கின்றோம். ஆகவே ஒன்றுக்கொன்று சம்பந்தப்பட்ட விஷயங்கள் என்பதனால் இதை நீங்கள் பார்க்க வேண்டும் என்பதையும்
அதாவது
ஆறாம் வகுப்பு புத்தகத்திலே சீதாலிய சீதையம்மன் கோவிலை பற்றி பாட புத்தகத்திலே இருக்கின்றது என்பதையும் அது இந்த இலங்கை நாட்டிலே ஏற்றுக்கொள்ளப்பட்ட ஒரு விஷயம் என்றும் என்பதையும் வரலாறிலே இது பதிக்கப்பட்டிருக்கின்றது என்பதையும் நாங்கள் இந்த நேரத்திலே கூறிக்கொண்டு என்னுடைய பேச்சை நிறைவு செய்கின்றேன்.
நன்றி. அடுத்ததாக கௌரவ ஸ்ரீதரன், உங்களுக்கு 5 நிமிடங்கள் இருக்கின்றது.
கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, இன்றைய தினம் பத்திரனை அவர்களால் கொண்டு வரப்பட்ட இந்த ராவணன் பற்றிய ஆய்வு தொடர்பான இந்த விடயம் மிக முக்கியத்துவம் வாய்ந்தது. ஏனென்றால் வரலாற்றிலே வான்மீகி ராமாயணம் என்பது வான்மீகியால் எழுதப்பட்டது. வான்மீகி எழுதி கொண்டிருக்கிற பொழுது அவருக்கு எழுதுவதற்குரிய எழுதுகோல் இல்லாத ஒரு நேரத்தில் பிள்ளையார் தன்னுடைய ஒரு தந்தத்தை முறித்து அந்த வான்மீகி ராமாயணத்தை எழுதியதாக வரலாறுகள் சொல்லுகின்றன. வான்மீகி ராமாயணத்தை பின்னர் கம்பர் தமிழிலே கம்பராமாயணமாக அவர் தேனொழுக தமிழிலே தந்ததாக வரலாறுகள் சொல்லுகிறது. அவை கம்பராமாயணம் வான்மீகி ராமாயணத்திலிருந்து மருவி வந்ததாகவே நாங்கள் பார்க்கிறோம். இவ்வாறான இந்த ராமாயணத்தினுடைய பிரதான பாத்திரத்தை வகிப்பவர் இலங்கையிலே குறிப்பாக ஈழம் என்கிற இந்த நாட்டிலே தமிழர்களாக வாழ்ந்த ராவணேசன் என்கின்ற ஒரு தமிழ் மன்னனுடைய ஆட்சி காலத்திலேதான் இந்த ராவண மன்னன் பற்றிய வரலாறுகள் சொல்லப்படுகிறது. ராவணன் இந்த மண்ணுக்குரித்தான இந்த மண்ணிலேயே தோன்றி வளர்ந்த ஒரு மூத்த தமிழ் குடிமகன். அவர் ஒரு நாகர்கள் என்கிற இனப்பரம்பரையிலே வந்த அவருடைய அடிப்படைகளை கொண்டவர். அந்த ராவணன் கன்னியா வெண்ணூர் வீட்டை வெட்டினார் தன்னுடைய தாயின் அந்திம கிரியைகளை செய்வதற்காக. அந்த கன்னியா வெண்ணீரூற்றிலே இருந்து நாங்கள் பார்க்கிற பொழுது ஒரு 60 அடி நீளமான சமாதி உண்டு. அந்த சமாதியிலே 46 அடி அகலமான இடம் நீளமான இடம் அவருடைய தாய்க்கும், 10 அடி நீளமான இடம் அவருக்கும் என்று ஒதுக்கப்பட்டதாக வரலாறுகள் சொல்லுகின்றன. அவ்வாறான இந்த கன்னியா வெண்ணீரூற்று என்பது தன்னுடைய தாயின் சமாதியை அந்த இடத்திலே அமைத்து அவர் இந்த 6 கிணறுகளில் வெந்நீரூற்றுக்களிலே முழுகி தான் தன்னுடைய தாயின் கிரியை செய்ததாக வரலாறு கூறுகிறது. இங்கே நாங்கள் மிக முக்கியமாக பார்க்க வேண்டும், இலங்கையில இருக்கின்ற வரலாற்று முக்கியத்துவம் வாய்ந்த இடங்கள், தமிழர்கள் தோன்றி வளர்ந்த இடங்கள், மிக மிக முக்கியமாக கிளிநொச்சி மாவட்டத்தினுடைய பூனேரியில் இருக்கிற கௌதாரி முனை என்பது இலங்கையிலே இன்று 2700 ஆண்டுகளுக்கு மேலாக தொடர்ச்சியாக மக்கள் வாழ்ந்து கொண்டிருக்கின்ற ஒரு இனம். இரணை மடிவிலே கண்டெடுக்கப்பட்ட ஆவணங்கள், கல்வெட்டுக்கள், லட்சணைகள் என்பன அங்கு தொடர்ந்து அந்த மக்கள் வாழ்ந்ததாக வரலாறு சொல்லுகிறது. பலாங்குடையிலே வாழ்ந்தவர்கள் நாகர்கள் தமிழர்கள் என்பதையும் அங்கத்தே வரலாறுகள் மிக தெளிவாக சொல்லுகின்றன. புலனறுவையில் இருக்கின்ற நாக சின்னங்கள், நாக அடையாளங்கள் தமிழர்கள் இந்த மண்ணிலே வாழ்ந்தார்கள் என்பதற்கான வரலாற்றை மிக தெளிவாக சொல்லுகிறது. விஜயனும் தோழர்களும் வருகிற பொழுது குவேனியும் அவருடைய பரம்பரையும் இங்கே தமிழர்களாக வாழ்ந்தார்கள். அதனால் தான் தமிழர்களை அவர்கள் திருமணம் செய்த அடிப்படையில் தான் புதிய இனத்தோன்றல்கள் உருவாகியது என்பது வரலாறு. ஆனால் வெவ்வேறு திசைகளிலே வேறு வேறு எழுத்துக்கள் வடிவங்கள் சொல்லப்பட்டாலும் வரலாற்றுக்கை யாரும் மறைக்க முடியாது என்று மதிப்பார்ந்த பத்ரன் அவர்கள் கொண்டு வந்திருக்கின்ற கௌரவ உறுப்பினர் இந்த தீர்மானம் ஒரு ராவணன் பற்றிய பூரணமான ஆய்வை செய்கிற பொழுது ஈழத்தமிழர்கள் இங்கு தோன்றி வளர்ந்த வரலாற்றை, அவர்கள் இந்த மண்ணினுடைய பூர்வீக குடிகள் என்ற
வரலாற்றை
சொல்லும். குறிப்பாக முன்னேச்சரம் இலங்கையில் இருக்கிற 5 ஈச்சரங்களில் 5 ஈச்சரங்களில் முதன் முதல் தோன்றியது முன்னேச்சரம். அதனால் தான் அதனை முன்னம் தோன்றிய ஈச்சரம் என்பதனால் முன்னேச்சரம் என்று சொல்வார்கள். யாதுமூரே யாவரும் கேளீர் என்பது சைவ சமயத்தினுடைய ஒரு அடிப்படை கூற்றுக்களில் ஒன்று. யாதும் ஊரே யாவரும் கேளீர், எல்லோரும் ஊர் உடையவர்கள், எல்லாரும் வாழ வேண்டும் என்பதை தென்னாடுடைய சிவனையை போற்றி எந்நாட்டவர்க்கும் இறைவா போற்றி என்று சொன்னதும் சைவ சமயமே. அதனால் தான் இங்கே தொண்டேச்சரம், முன்னேச்சரம், நவுலேச்சரம், திருக்கேதீச்சரம், திருக்கோணேச்சரம் என்கின்ற பஞ்ச ஈச்சரங்களோடு சிவனை முழு முதல் கடவுளாக கொண்டு ராவணேஸ்வரனுடைய காலத்திலிருந்து, ராவணேசன் என்கிற அரசனுடைய காலத்திலிருந்து இந்த மண்ணிலே தமிழர்கள் தொடர்ச்சியாக வாழ்ந்திருக்கிறார்கள் என்பதைத்தான் வரலாறு சொல்லுகிறது. அவை வரலாற்றை தயவு செய்து மாற்றிவிடாதீர்கள். கௌரவ உறுப்பினர்களை நீங்கள் கொண்டு வந்தது உண்மையான வரலாற்றை சொல்வதற்கான ஒரு அடித்தளம். அண்மையில் கூட கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, யாழ்ப்பாணத்திலே இருக்கின்ற வட்டுக்கோட்டை பராளாய் முருகன் கோயில் ஒரு 300 ஆண்டுகளுக்கு முதல் நாட்டப்பட்டதாக அல்லது உயிரை கொண்ட ஒரு அரசமர் அரசமரத்தை எத்தனையோ 2000 ஆண்டுகளுக்கு முற்பட்ட அரசமரம் என ஒரு பொய்யுரைத்து அதனை வர்த்தமானி அறிவித்தல் செய்திருக்கிறார்கள். இது கூட இந்த நாட்டில் இருக்கின்ற இன ஒற்றுமைகளை, இனத்தினுடைய அடிப்படைகளை அழிக்கின்ற, ஒற்றுமையை குலைக்கின்ற
சிறை நேரம் முடிந்துவிட்டது.
ஆகவே இது இந்த ஆய்வு என்பது மிக முக்கியமானது. அந்த ஆய்வு இங்கே வாழ்ந்த இனம் அடிப்படையில் எது என்பதை இந்தியாவில் இருக்கின்ற ஆய்வாளர்களையும் உலகத்திலே வாழ்ந்திருக்கின்ற இந்த ஆய்வுகளை செய்த பல ஆய்வாளர்களையும் சேர்த்து இந்த ஆய்வினை நீங்கள் மேற்கொள்ள வேண்டும். அப்பொழுதுதான் ராவணன் ஒரு தமிழ் மன்னன், ராவணன் ஒரு சைவ பக்தன், ராவணன் சிவபெருமானை முழுமுதற் கடவுளாக கொண்டு வணங்கினான். அவன் சிவபெருமான் தன்னுடைய வீணையை ஒலிக்கிற பொழுது அந்த வீணைக்காக தன்னுடைய தலையையும் தன்னுடைய உடம்பின் ஒரு கைகளையும் உடைத்து ஒரு வீணையாக்கி அவன் வீணாகானம் பாடினான் என்ற வரலாறுகளை எல்லாம் கம்பராமாயணம் சொல்லுகிறது. இந்தியாவிலே இருந்து ராமேஸ்வரத்திலிருந்து தலைமன்னார் பாலத்தை நாங்கள் ஏற்றுக்கொள்கிறோம் என்றால், சீதா தேவாலயத்தை நாங்கள் நுவரலியாவிலே ஏற்றுக்கொள்கிறோம் என்றால், அசோகவனத்தை ஏற்றுக்கொள்கிறோம் என்றால், ராவணன் என்கிற தமிழ் மன்னன் இந்த மண்ணிலே அரசாட்சி செய்திருக்கிறான். அந்த தமிழ் மன்னன் பற்றிய ஆய்வு மிக மிக முக்கியமானது. ஆகவே ராவணன் பற்றிய ஆய்வை இன்று இந்த உயர்ந்த சபையிலே ஒரு ஆய்வுக்காக பிரேரணியாக சமர்ப்பித்திருக்கிற கௌரவ உறுப்பினர் பத்ரன் அவர்களுக்கு நான் நன்றி சொல்கிறேன். இதனை இந்த வரலாற்றை சரியான முறையில் கொண்டுவர உங்களுடைய செயல்பாட்டை
முன்னெடுக்க
முழுமையான ஆதரவு இருக்கும் என நான்
நன்றி. மீளங்கட கரு வீரசுமன வீரசிங்க மந்திரிமா ஒபத்துமாட்ட மினுத்து பஹாக்க காலையா தீனா மினுத்து பஹா
கரு மூலாசனாலோட மந்துமனி புத்திக்கு பத்திர மந்துமா அத இதாமத் ஐதிஹாசிக யோஜனாவக் மே பார்லிமென்ட் இதிரிபத் கரா மட்ட பேர கதா கருப்பு சீதரம் மந்துமாய் கதாவிதி ஓ சந்தான் கரே ராவணா ராஜ்யரோ திமல ராஜ்யரோ கெனக் கியலா ராவணா ராஜ்யரோ திமலத சிங்களத வினத் ஆகமத கில ஹொயான் இசெல்லா ராவணா ராஜ்யரோ கன ஹொயனக தமாய் மே யோஜனாய் பரமு காரியபார வென்னே. ඒ වගේම රාධකෘෂ්ණ මන්තුමාගේ කතාවිනුත් ඒ අනිත් කතාවිනුත් මේ රාවණා ඉතිහාසය ප්‍රමාද කිරීමේ කාරණාව, එහෙම නැත්නම් රාවණා යට කිරීමේ කාරණාව ගැන යම් හැඟීමක් ඇති කර ගන්න පුළුවන්. මොකද මේ රාවණා කාරණාව යට වෙන්නේ ප්‍රධානම කාරණාව විදිහට අපි දකින්නේ අර මහාවංශය යට වෙච්ච ඉතිහාසයක් අපේ රටේ තියෙනවා. මේ මහාවංශය අගරු කරනවත් මහාවංශය දෙවෙනි කරනවත් කාරණාව නෙවෙයි. මේ 2600ක් වෙච්ච මහාවංශයේ ලිඛිත ඉතිහාසයේ මහාවංශයේ තුලම අපි කොටුවීම තුල අපේ රටේ සැබෑ ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් යට කරමින් අමතක කරමින් යන ක්‍රියාවලියක් තියෙනවා. විද්‍යාත්මක සාක්ෂි මත හම්බෙච්ච බලංගොඩ මානවයා අවුරුදු 40,000ක් පරණ නම් එහා සමානව තවත් හම්බෙච්ච පුරාවිද්‍යාත්මක සාක්ෂි ගණනාවක් මේ රටේ තියෙනවා නම් ඒ 40,000 ඉඳලා මේ 2500 දක්වා කාල පරිච්ඡේදය තුල මොනවද වුනේ කියන කන මේ රටේ මෙතෙක් කිසිම සාධාරණ විනිශ්චයක් සිද්ධ වෙලා නැහැ. පූර්ව බලංගොඩ මානවයාගේ ජනේ බලංගොඩ ජනාවාසය ඉඳලා 2500 ක ඉතිහාසය අතර තුල තියෙන කාල සීමාව තුල ඒ අවුරුදු 37000 කගේ කාල සීමාවක් තුල මේ රටේ කුමන පරිසරයක් තිබුණද කියන කාරණාව හොයන්න සාධාරණ මැදිහත් වීමක් මේ රටේ කිසිම පාලකයෙකුටවත් නිලධාරියෙකුටවත් කිසි කෙනෙකුට අවස්ථාව තිබුණේ නැහැ. ඒක නිසා ඒ කාරණාව තුල මේ රාවණා ගැන කියවීම හැදෑරීම ඉතාමත් වැදගත් කාරණාවක් බවට පත් වේවි. රාවණා ගැන කියන මේක මිත්‍යාවක් කියලා තියෙනවා, සංකල්පයක් කියලා කියනවා, පමණක් අය කියනවා මේක සාහිත්‍ය කොටසක් කියලා. මේ මොන දේ කතා කරා වුණත් මෙතන හඳාන් කරපු ආකාරයට වාල්මීකගේ රාමායනය ගැන කියවනකොට ඒ රාමායනයේ තියෙන සිද්ධීන් සහ ඒ කාරණා රාවණා ගැන කියවන්නත් ඉතාමත් හොඳ කාරණාවකට පත් වෙනවා. මම වරක ඉන්දියාවේ සංචාරක යෙදෙනකොට රාම පෙරහැරක් තිබුණා. ඒ පෙරහැර වාර්ෂිකව පවත්වන මහා දවන්ත පෙරහැරක්. ඒ පෙරහැර එක අංගයක් තමයි. පෙරහැරේ අවසාන ගෙනියන රාවණාට අඳපු පඹේකට ඒ පෙරහැර යන යම් ඒ පිරිස් පහර දෙදී යන එක තමයි පෙරහැරේ කංගයක්. ඒක නිසා මේ සංස්කෘතික විරසකය හේතු වුණා, මේ දුරස්ත බව හේතු වුණා. රාම රාවණා එදා තිබිච්ච යුද්ධය අද මානසික යුද්ධයක් බවට පත් කරගත්ත පාලකයන් සහ බලධාරීන්
මේ රාවණා ඉතිහාසය
සැබෑලෙස හොයන්න ප්‍රමාද කරන්න හේතු බවට පත් වුණා. මෙතන කියවිච්ච ආකාරයට ගරු මූලාසනාවට ගරු මන්ත්‍රීතුමනි රාවණා ගුහාව ගැන අපි අහලා තියෙනවා. අද කවුද ඒ රාවණා ගුහාව සංචාරක ශේෂ්ත්‍රයෙන් හැරෙන්න විද්‍යාත්මක පුරාවිද්‍යා ශේෂ්ත්‍රයෙන් පරීක්ෂණිකා නිරීක්ෂණිකා ගවේෂණිකා මැදිහත් වෙලා තියෙන්නේ? ගරු සභානායක දුමනේ මේ ඉතිහාසය තුල කියවෙච්ච මේ කාරණා සොයන එක අපේ රටේ අනාගත පරම්පරාව විතරක් නෙවෙයි අපේ රටේ මේ වැටිච්ච ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා වනත් යම් ප්‍රවේශයක් බවට පත් කරගන්න පුළුවන්. මොකද මේ වගේ ඉතිහාසයක් තියෙන රටක් ලෝකයේ තුල ඉතාමත් සීමිත රටවල් ප්‍රමාණයක් අතරින් ඉහළම රටක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබේවි. අද ලෝකයේ ඊජිප්තුව වෙන්න පුළුවන්, වෙනත් තැනක වෙන්න පුළුවන්. ඒ පුරාවිද්‍යාත්මක ස්ථාන සහ ඉතිහාසය ඔවුන්ගේ ආර්ථිකයේ ප්‍රධාන කාරණා බවට පත් වෙද්දී අපිටත් සීමිත ප්‍රමාණකින් තමයි අපිට රැකෙන්නේ. අදටත් අපිට
සංරක්ෂණය
කරලා තියෙන මේ පුරාවිද්‍යා ස්ථාන හරහා තමයි මේ දේ කරන්නේ. ඒක නිසා අවසාන වශයෙන් මේ පාර්ලිමේන්තුවේ කරපු මූලාශ්‍රාදු මන්ත්‍රමනේ ජාතික උරුමයන් පිළිබඳ සංසදයක් නිර්මාණය වුණා. මීට සතියකට කලින් ජයන් සමීර ගත්තා සභාපතිවරයා විදිහට ඉන්නවා. ඒ නිසා ජාතික උරුමයන් පිළිබඳ සංසදයට අපි යෝජනා කරනවා මේ කාරණාව සම්බන්ධව පුළුල් නිරීක්ෂණයක් නිගමනයක් කරන්න පුළුවන්. ඒ විද්වත් කමිටුවක ඇදුම්ලත් ක්‍රියාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. ඒ ආකාරයෙන් වගේම මේ කාරණාව සම්බන්ධ අරිසෙන් අහබුදු ලියපු රාවණා පුරාණයේ පොත තමත් විද්‍යාත්මක සාක්ෂි සහ කාරණා ගණනාවක් තියෙන පොතක් බවට පත් වෙලා තියෙනවා. මේ සියල්ලත් එක්ක රාවණා දෙමළද සිංහලද කියන එක දෙබනුව බලමු. රාවණා ඉතිහාසය ගැන නිරීක්ෂණය කරන විද්‍යාත්මක ප්‍රවේශයක් සඳහා මේ යෝජනාව පාදක කරගන්න කියන යෝජනාව කරමින් මේ යෝජනාව තවත් එක් යෝජනාවක් බවට පත් කරලා හමස් පෙට්ටිය දවන්නේ නැතුව මේක සක්‍රීය යෝජනාවක් බවට පත් කරන්න මේ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන්න කියන ඉල්ලා සිටින්න මට වෙලා ලබා දෙන්න සම්බන්ධව මගේ ස්තුතිය ගෞරව ප්‍රකට කරනවා.